යාගේ නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව 2017 දෙසැම්බර් 9 වෙනි දින මම විසින් විසර්ජන නැමැති පනත් කරන සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත් වෙමි. කාර්ක සභා වාර්තා පිළිගැන්වීම අධ්‍යාපනය මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තා වීම කාර්ය සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගැන්වීම. ඒ විනෝඩ මහාචාර්ය අසු මාර්සිංහ මැතිතුමා පිළිගැන්වනු ඇත.
අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද 2013 සහ 2014 වර්ෂ සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව 2014 සහ 2015 වර්ෂ සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තා 2013 සහ 2014 වර්ෂ සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තා 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා 2013 සහ 2014 වර්ෂ සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා 2013 සහ 2014 වර්ෂ සඳහා ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තා 2015 සහ 2016 වර්ෂ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තා සහ 2014 සහ 2015 වර්ෂ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්තුතියි. දෙවැනි වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී ආමාද්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේම කාරක සභාවේ සභාපති ගරු අජිත් මානම්පෙරුම් මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික කාරක සභාව වෙත යොමු කරන ලද 2016 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
එසම් පිළිගැන්වීම ගරු WDA සෙනරත්න මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. K.L. Nihal Pushyakumara of පත්තරකුඹුර බැලිගෙපල බලංගොඩ.
ගරු ගාමින් ලොග්ගේ මැතිතුමා, ගරු වෛද්‍ය නලින්ද ජයස මැතිතුමා, ගරු මුජිමුර රහමන් මැතිතුමා,
ගරු කථානායකතුමනි, දෙහිවල හිල්ඩා මහල් නිවාස අංක ඒ 13 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. ප්‍රියන්ත මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ප්‍රධාන කළුතුමනි, පනත් කැටුම් පස්සා යෝජනා විසර්ජන පනත් කරන බව දිවෙන කීම වන්තින විසර්ජන හතර මුදල්ලා ඔව් ගරු දිලිසුර
නවාද ගන්න බලාපොරොත්තු වෙන්නේ කියන්න පුළුවන්ද?
127 ගරු මන්ත්‍රීතුමා. 127.
Then
we will from 9:30 to 11:30.
11:30.
Okay. පළවෙනි මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා සුරාබදු සංශෝධන 52 අධිකාරු සුරාබදු ආඥාපන සංශෝධනයේ කිරිම හඳාව 50 කියන ගරු මුදල්ලා මෙතුමා.
I move item number 1
sir. සුරාබදු සංශෝධන 52 අධිකාරයේ වූ සුරාබදු අඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි වර කියවීම කවදාද? ඊළඟට යුටෙක් නම්බර් 1. යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු සභානායකතුමා 1.
I move item 2 sir.
සභායික
3. I move item 3 sir.
සභායකද?
අයි.
5.
I move item 4 sir.
4. යා. 5.
I move item 5 sir.
සභායකද?
අයි.
6.
I move item 6.
සභායකද? 7.
I move item 7.
සභායකද?
අයි.
යෝජනා පිළිබඳ දැනුම් දීම. Item 1 to 7.
Item 1 to 7, sir.
ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා නායපත්‍රයේ ගරු මන්ත්‍රීතුමා ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා.
Clarification from you.
Yes.
Honorable Vijayadasa Rajapaksa has written to you and circulated a document to say that the Constituent Assembly is unconstitutionally constituted. There has been no proper decision announced by the chair. It is the House that decides, not the Constituent Assembly. I think what I am raising is the Honorable Speaker should give a ruling or your opinion on this to the House because otherwise otherwise we are proceeding in a manner that it's unconstitutional.
Let me explain, I'll pen you. ගරු මන්ත්‍රී සම්බන්ධයෙන් මගේ පිළිතුර මම එතුමාට මම එකඟ වෙන්නේ නැහැ කියලා නමුත් මාධ්‍යයට මම එකඟ නෙකුත් කළේ නැහැ. එතුමාට පිටු පිටපත් ලැබූ සියලු ජනවත් එක මම දැනුවත් කළා මම එකඟ වෙන්නේ නැහැ කියලා. ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි විජේදාස රාජපක්ෂ මැතිතුමා තමයි අපේ පැත්තේ ඉන්නකොට මේව හැදුවේ.
ඔව් ඒක තමයි මම පහදලා දුන්නේ ඒක.
අනිත් එක එතුමාට මතය ප්‍රකාශ කරන්න තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරන්න ඕන. ඔබතුමා ලියුම් ලියලා වැඩක් නැහැ.
හොඳයි.
පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරනකොට ඔබතුමා උත්තරයක් දෙනවා පාර්ලිමේන්තුව ඇතුළේම.
මේක නම් පිළිතුරු ඇරියා ගන්න සභාවේ නැහැ.
He should make his observations in parliament without writing to you.
Yeah.
Dear like as general says field marshal says you can write love letters to the speaker.
Okay.
He should make representations in parliament.
Yeah. I don't accept love letters anyway so. Good. දිනට නියමිත කටයුතු 1 සිට 7 දක්වා ගලු සභානායකතුමා.
Yes. I am moved item 1 to 7. I am moved that.
Yeah, okay. Now you can.
I move item 1 to 7.
ගරු මුදලාමත්තුමා.
Thank you, Mr. Speaker. Moving the amendment to the Appropriation Act number 24 of 2016, I'd like to say a few words on the background to this amendment. As you know, Mr. Speaker, the economy exhibited mixed performance during the first 9 months of this year. As growth in industry services sector improved and agriculture sector was affected by economy-wide effects of adverse weather conditions. The economy grew at a rate of 3.9% in real terms in the first half of the year compared to the same period in the previous year, significantly marking below potential growth prospects. The drought and flood-related disturbances mainly affected agricultural activities, which contributed to overall growth negatively and spilled over to other sectors of the economy as well. Domestic supply disruption, tax revisions, and increased prices of imported commodities caused consumer price inflation to remain at elevated levels during the year so far. In November, Colombo consumer price inflation rose to 7.6%, and the growth of credit extended to the private sector gradually decelerated during the year as monetary policy remains tight and less accommodative. Meanwhile, in the fiscal sector, revenue collection as well as the government's primary balance improved during the first 9 months of the year along the path of fiscal consolidation as supported by the IMF's extended fund facility program. Nevertheless, estimates revenue for 2017 may not be achieved during the year due to the delay in the introduction of the new Inland Revenue Act, which will be introduced from the 1st of April from the coming year, and it dampened economic activity which weighed on income tax and taxes on goods and services. Adverse weather events such as droughts and floods incurred significant fiscal costs in terms of immediate relief measures and expenditure allocations for disaster mitigation measures. Government intends to spend more on disaster insurance by extending the coverage to droughts as well, so that more relief could be provided in the time ahead for all those affected by natural disasters. Further measures are underway to formulate procedures to link up the weather-related compensation to an index which reflects changing weather patterns so that government support is extended to needy people in a better targeted manner. Further, higher than estimated debt service payments owing to high interest payments and rupee depreciation made a sizable impact on the government cash flows. Therefore, some deviation from the envisaged budget deficit target is likely in 2017 from the initial estimate of 625 billion to a revised estimate of rupees 680 billion. In this context, a further expansion of the borrowing limit is warranted to offset the immediate impact caused by unplanned events on the government's budget. Such expansion would facilitate fiscal operations and exert a least burden on the ongoing government-funded activities. Nonetheless, government's intention is to keep the utilization of the expanded borrowing capacity to the least possible level. As approved provisions in the budget to 2017 may render insufficient to meet all payment obligations during the fiscal year 2017, it is needed to mobilize additional funds by means of borrowing. Accordingly, it is required to increase the borrowing limit from 1,579.1 billion to rupees 1,629 billion by amending the Section 2B of the Appropriation Act No. 24 of 2016 to increase the borrowing limit accordingly, and I now present the Appropriation Amendment Bill for the approval of this House. Thank you.
Garu Malik Samarikram Etuma.
Honorable Speaker, I would like to speak first on item number 5 and 6, and then follow it on item number 2 and 3. The regulations on export control license and banned items in terms of export and import and export control act number 1 of 1969. Since 1967, Sri Lanka is a signatory body to the World Customs Organization. Therefore, it is compulsory to implement the International Convention on to harmonize commodity description and coding system. According to Article 3 of the said convention, the customs tariff and the statistical nomenclature shall be in conformity with the harmonized system. The harmonized system will be reformed every 4 years, and harmonized system 2012 amended as harmonized system 2017 accordingly. The Customs Cooperation Council has recommended certain amendments to the existing harmonized codes in 6 digits level and introduced 6 amendments to the harmonized system 2012. It is adopted as a new version 2017 to ensure the keeping harmonized system up to date in the light changes in technology and patterns of international trade. The amendment covers agricultural sector, chemical sector, the wood sector, textile sector, base metal sector, machinery sector, transport sector, and a few other sectors. Accordingly, Sri Lanka made amendments to the existing national harmonized system in 8-digit level to comply with the obligations of the WCO. It is required to publish these amendments through the Revenue Protection Order as per the article of the Integrated International Convention on to Harmonized Commodity Description and Coding System. It is also essential to amend and publish all the regulations published in Gazette notifications which include amending its code by using new RPO at the same time. Honorable Speaker, I will now speak on item 2 and 3, that is the Anti-Dumping and Countervailing Duties Bill and the Safeguard Measures Bill. Mr. Speaker, Sri Lanka is now decisively moving towards an economic model that is driven by entrepreneurship, trade, and investment. Our government has committed to generating 1 million new and better jobs for the youth of this country. And the only way to do this is if we become more active as a participant in international trade. Sri Lanka is not new to this. We were a country where trade accounted for 80% of the GDP over a decade ago. But thereafter, we slipped down, and now it is half of that, around 40%. We are decisively moving to a more open and dynamic trade regime, whether it is through removal of paratariffs or duty reductions through bilateral free trade agreements. Some measures were introduced by the Honorable Finance Minister in the recent budget to remove paratariffs of 1,200 items, with a roadmap of removal of all paratariffs over the next 3 years. Alongside this, there will be substantial liberalization coming through the new free trade agreements as we are signing with Singapore, China, and India. While welcoming greater trade with the rest of the world, we have not forgotten the need to look after the interests of our own industries here at home. This is why the two bills being presented today are so significant. Mr. Speaker, the Anti-Dumping and Countervailing Measures and the Safeguard Measures Bill being presented to Parliament today will be vital domestic legislation to facilitate protecting domestic industry from unfair trading practices. I am pleased that our government was able to present this bill, which has been delayed for many years. These bills are an outcome of several consultative committee meetings previously held in Parliament, cabinet decisions incorporating such amendments, and final drafting process, which included the Attorney General's Department and the relevant government and private sector institutions. The Attorney General has confirmed that the provisions in the bills presented today are consistent with the Constitution. Mr. Speaker, Sri Lanka has rights under three commercial defense instruments of the World Trade Organization, namely Agreement on Implementation of Article 6 of GATT 1994, that is Agreement on Anti-Dumping, Agreement on Subsidies and Countervailing Measures, and three, Agreement on Safeguards. However, it was necessary for Sri Lanka to introduce appropriate domestic legislation for implementing the provisions of these three WTO agreements. Many countries, both developed and developing countries such as India, Pakistan, Bangladesh, China, Korea, Malaysia, Thailand, Japan, UK, and UK have already enacted required domestic legislation to be in conformity with the provisions of the WTO agreement. Such legislation was long overdue in Sri Lanka, and introduction of these two bills fill that long lacuna. Mr. Speaker, let me briefly highlight what the significance of trade remedy measures such as anti-dumping, countervailing, and safeguard measures in Sri Lanka. Sri Lanka was in the process of rationalizing and phasing out of its most of the customs duties in relation to imports under the previous FTAs. Instead of introducing trade remedy laws, Sri Lanka resorted to introducing various paratariffs. With the removal of these customs duties on imports, there has been a tendency on the part of several trading partners of Sri Lanka to resort to dumping or subsidization of their goods of different kinds into Sri Lanka. This creates, from time to time, a situation of unfair competition in the domestic market, whereby the domestic industry may suffer injury. To address such a scenario of unfair trade and to provide a remedy to the domestic industry against injury caused by such dumping and subsidization, anti-dumping and countervailing measures have assumed a great deal of significance. But let me be very clear. These anti-dumping and countervailing measures or safeguard measures do not aim to provide protection to the domestic industries. These are only remedial measures in the event of injury to the domestic industry caused by dumping or by subsidization or by sudden surges of imports. The primary purpose behind these trade remedy measures is to re-establish fair competition and to provide the domestic industry a level playing field. Not protection, but a level playing field. Mr. Speaker, let me briefly explain the elements of bills being presented today. Dumping is said to occur when goods are exported to a country by another country at a price lower than its normal value. This is unfair trade practice, which can have a distortionary effect. Anti-dumping is a measure to rectify the situation arising out of this. The use of anti-dumping measure as an instrument of fair competition is permitted by the WTO. It provides relief to the domestic industry against the injury caused by dumping. It is important to understand that dumping is not just about cheap or low-price imports. It means goods entering at a price lower than its normal value. Once this is established, can the trade remedy measures be considered? Yet, the mere complaint that goods are dumped will not be sufficient to levy anti-dumping duty. It will be done through a systematic and a credible process of investigation and determination. In addition to anti-dumping, the section on countervailing subsidies will make provisions for remedial measures against unfair trade practices. This is because apart from dumping, countries also resort to subsidization of exports to Sri Lanka. Export subsidies under WTO agreement, as well as under this bill, will be treated as unfair trade practice. The section on safeguards in this bill, on the other hand, authorizes the importing country to restrict imports for a temporary period. If it is established after investigations carried out by the competent authorities, that imports are taking place in such increased quantities to cause a serious injury to the domestic industry that produces like or directly competitive products. Honorable Speaker, although the previous government talked much about the protection of the domestic industry, they resorted to distorted import tariff regime and imposition of cess to protect domestic industries. This created an anti-export bias and hurt our exporters' competitiveness. What is important is to create necessary economic environment for entrepreneurs to be competitive and protect them from unfair trade practices. These two bills that we introduce in the Parliament will enable this. As part of our national trade policy, our government will be entering into bilateral free trade agreements with large economies such as India and China. Our negotiations with Singapore have reached its finality. We propose to sign the FTA with Singapore towards the latter part of January 2018. FTAs with Thailand, Indonesia, Bangladesh, and others are in the pipeline. Under these free trade agreements, we will be undertaking tariff liberalization while seeking market access from those countries. Honorable Speaker, as we implement tariff liberalizations under these FTAs, it should not lead to sudden import surges or lead to dumping of products into our market. We urgently needed to have domestic legislation to address such concerns. These two bills, once enacted, will become two significant pieces of legislation that provides this domestic legal framework to go ahead strongly and confidently into further trade liberalization and greater trade openness, while knowing that the domestic industry has recourse to a good legal framework to prevent unfair trade. Thank you.
Garu Dinesh Gunadhar Mettuma. Garu Bhadra Gunadhar Mettuma.
Garu Gathanayakatumani. Ye Dinedi Pasugiye Satiye Sikurada Ayavaya Vivadaya Sampurnayen Avasan Vimen Pasu
එන්න ගරු සුමන්දිරම් මැට්ටුමාට ඊට පස්සේ දෙන්න අවස්ථාව.
හා රයිට්.
is it a clarification or a speech?
Oh, erang api api meter pera garu katana ke tumani me sampradaya.
Oh.
Api rate parliament itihase meter kalin tibila nahi.
Oh.
මොකද අයවැයල එකනේ ඉදිරිපත් කරපු අවස්ථාවේදී පළමු වර කියවලා දෙවන වර කියවලා තෙවන වර කියවීමෙන් පසු යම් යම් සංශෝධන අයවැයට අවශ්‍ය නම් එදින කාරක සභා අවස්ථාවේදී තමයි ඒ ඉදිරිපත් කරන්නේ. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි
හතේ අයවැය.
ඔව් මම පිළිගන්නව කරු වතනායක තුමනි. නමුත් අයවැයක් ඉවර වුණාට පස්සේ සම්පූර්ණයෙන් තෙවැනි වර කියෝලා සාමාන්‍යයෙන් මාසික දීතර පස්සේ තමයි නැවත පාර්ලිමේන්තුව රැස් වෙන්නේ.
ඔව් අපි මේක වුණා ගරු මන්ත්‍රීතුමා මේ අපි පක්ෂ නායක රැස් වීමේදීත් එකඟ වුණා මේ අවස්ථාවනකොල වෙන කරන්න දෙයක් නැති හින්දා නැත්නම් අපිට ඉස්සර ගන්න තිබුණා. ඒක මම පිළිගන්නවා.
නමුත් අපිට මේක යොදා ගන්න
ඔව් 18 පාස් කරලා ඉවරයිනේ දැන් මේක 17. ඔව්
මේක සම්ප්‍රදායක්.
හරි හරි මට තේරෙනවා ඒක.
කියන්නේ පා කියන ඉල්ලීම.
හොඳයි හොඳයි ඉදිරියට අපි බලා ගන්නවා.
ඉල්ලා සිටිනවා.
හොඳයි බොහොම ස්තුතියි ගරු සුබන්දිර මැතිතුමා.
ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු කියන එකත් ඒ 52 පිළිබඳව මහලේකම්තුමාගේ විමසා සිටියා මේ පක්ෂ නායක රැස්වීම වලදී මේ පිළිබඳව ආපු එකඟතාවයන් මොනවද කියලා. දැන් අනුරාධ සානායක මන්ත්‍රීතුමා මහත්තයා ලේකම්තුමාට කතා කරද්දී මටත් කතා කරා මේ 52 අද දිනේ ගන්නවට පක්ෂ නායක රැස්වීමේදී ජනතා අමතුන ලෙස අපි එකඟ වී නැහැ.
ඔව්.
මා දැන් දිනේෂ් කුමාර මන්ත්‍රීතුමාගෙන් විමසා බැලුවා එතුමලත් එකඟ වී නැහැ. නමුත් පක්ෂ නායක රැස්වීමට ඔබතුමා දන්නවා. ඔව්. මුලින් සහභාගී වෙලා ඒවත් ටිකක් වෙලාවක් කල් යනකොට මන්ත්‍රීවරු පක්ෂ නායකයන් වෙන වෙනම කටයුතුවට යනවා. නමුත් අර පැමිණීමේ ලේඛනයේ පක්ෂනායකයන්ගේ නම සඳහන් කරනවා. නමුත් ඉන්න අදහස් වෙන්නේ නැහැ මෙවැනි විශේෂ කාරණයකට එකඟතාවය ලැබෙනවා
කියලා.
අර කතානායකතුමනි ඒක නෝට් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් මේ විශාල 50ක්. ඉතින් 52ක් සාමාන්‍ය ගැසට් එකක් නෙමෙයි. ඒ නිසා මේක මුළු රටේ ආර්ථිකයට බලපානවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ අද විවාද කරලා ආම වශයෙන් මේක ජනවාරි මාසේ 3 වෙනි සතියේටවත් දාන්න මේ පිළිබඳව ඡන්ද විමසීම. නැත්තම් බරපතල අසාධාරණයක් වෙනවා මේ 50 ගැන කතා කරන්න කොහොමද? ඔබතුමාලා කවුද දන්නේ මේ 50 මොනවා තියෙන්නේ කියලා? මේ රටේ ආර්ථිකය හැම දෙයකටම බලපානවා මේක. ඒ නිසා කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ ගැන.
හොඳයි. ගෞරව බන්දුර ගුණාද මැතිතුමා.
අර කතානායකතුමනි විශේෂයෙන් මේ භාණ්ඩ ප්‍රපාතනයේ පිළිබඳ 50 වැනි ජාත්‍යන්තරයට බලපාන අනපනත් පිළිබඳ මේ සභාවේ ප්‍රබුද්ධ විවාදයක් ඇතිවීම අත්‍යවශ්‍යයි. මොකද එහෙම නැතුව මේ 52 එතුමත් පිළිගන්නවා මේක ජාත්‍යන්තරයට බලපාන 50ක්. කිසිම විවාදයක් පළදායි ලෙස කෙරෙන්නේ නැතුව සම්මත කරගැනීමෙන් මේ 50 කෙටුම්පතේ තියෙන වටිනාකමත් අඩු වෙනවා. ඔබතුමාගේ අරමුණත් පහතට වැටෙනවා. ඒක නිසා මේක
අවශ්‍යයි. හොඳයි අපි ඒදා හැබැයි මෙතන කතා කරලා තමයි එකඟත් වෙන්නේ. ගරු සභානායකතුමෝ ඔබතුමාගේ අදහසක් තියෙනවා මේ ගැන.
නැහැ ඉතින් මේ ගරු කතානායකතුමනි මේ සියල්ලම අපි එකඟ වුණා එදා.
මම දන්නවා එකඟ වුණා ඒක හින්දා තමයි උනේ දැන්. ගරු නලින් ජයසමැතිතුමා.
කතානායක රැස්වීමේදී එකඟ වුණා නැත්තම්
ගරු කතානායකතුමනි මේක මේ මයිගාව තිබෙන 2006 අප්‍රේල් මාසේ ඇන්සාඩ් එක. 2006 මේ 52 ඉදිරිපත් කරා. නමුත් අවසානයේ විවාදයෙන් පස්සේ මේක කල් තිබ්බා. ඒ නිසා මේක සම්මත කරගත්තේ නැහැ. මේක බරපතල ප්‍රශ්නයක් තියෙන 52ක්. ඉතින් මේ හදිස්සිය ගෙනල්ලා මේව තමුන්වාසලා මේ පාර්ලිමේන්තුවේ උඩින් පටවන ගත්තට පස්සේ මේක මේ සම්ප්‍රදායට විරුද්ධයි. මේ 2006 මේ ප්‍රශ්නේ වෙලා තියෙන එක්සත් සමග කල් දාලා තිබෙන.
පක්ෂනායක රැස්වීමේදී මේ එකඟතාවය
එකඟුණා. ඒක මට කියන්න බෑ. දැන් ඔක්කොම එකඟ වුණා.
එකඟුණා මේක
වැරදි සම්ප්‍රදායක්.
ගරු සභානායකතුමා පක්ෂනායක රැස්වීමේදී ජනතා අමතුන් ලෙස අපි එකඟ වෙලේ නැහැ. මා දැන් දිනේෂ් කුමාර මහත්තයාගේ විමසා සිටියේ එතුමා එකඟ වෙලත් නැහැ. ඉතින් ඒ නිසා මම ඒකයි ඔබතුමාට කියන්නේ. පක්ෂනායක රැස්වීමේ පැමිණීමේ ලේඛනයේ පක්ෂනායකක නම් තියෙනවා. නමුත් මේ නිශ්චිත කරුණ කතා කරද්දී අපි එකඟතාවය පළ කර නැහැ. ඉතින් ඒ නිසා අපි ඊටාම සත්භාවයෙන් ඉල්ලා සිටින්නේ මෙහෙම 50 සම්මත කරන්න එපා. මේක පොඩි දෙයක් නෙමෙයි. මේක යම්කිසි කුඩා සංශෝධනයක් නෙමෙයි. ඔබ ඒ නිසා අපි එකයි ඉල්ලා හිටිනේ අද විවාද කරලා.
ඔව්. ඒ ගරු ඇමතුමා කැමති දෙයක්.
ජනවාරි 3 වෙනි සතියේ දාන්න ඡන්ද කියලා. අපි ගරු ඇමතුමාගනුත් ඉල්ලා සිටින මේක අවුරුදු 8ක් 30 පලක් වෙලා තියෙනවා. තව සතියක් දෙයක් පාර්ලිමේන්තු ප්‍රධානතවාදී වෙනුවෙන් කල් දෙන්නා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අත්‍තරම් පක්ෂනායක නිකන්
කරන්න පුළුවන් නම් හොඳයි. මාත් කියනවා.
දැන් නලින්ද නලින්ද ජයතිස්ස මැතිතුමා කියපු ආකාරයට මේක කලින් පාර්ලිමේන්තුවේ විවාදයක් තිබිලා තියෙනවා
2006
විවාදයක් තිබිලා තියෙනවා කොහොම හරි විවාදයක් තිබිලා තියෙනවා ඒක මං කියන්නේ
2006 නේ 2006
විවාදෙ ගන්න මේක දැන් තමුන්ට හදිසියක් නැහැ නේ ඒ නිසා
අවස්ථාවක් දෙන්න පුළුවන් හොඳයි ගරු ඇමැතිතුමා සභානායකතුමාට තීරණයක් ගන්න වෙයි කතා කරගෙන එහෙමනම්
දැන් මේක වැඩි පරක්කු වෙන්නේ නැතුව විගහට ගේනවා මේක අපේ ලෝකල් ඉන්ඩස්ට්‍රිස් එක ගාව වැදගත් හුඟක් කල් මේක කතා කරගෙන යනවා මේක කල් දාලා මේක ඊටාම අත්‍යවශ්‍යයි අපේ මේ ඉන්ඩස්ට්‍රිස් වලට ඉතින් අපි දැන් අවුරුදු ගණන් කතා කරලා පළවෙනි වතාවට දැන් මේක ගෙනල්ලා තියෙන්නේ මේක මේ අප්‍රූව් කරගන්න ඉතින් ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවනේ ඒ ගැන අපිට කතා කරන්න පුළුවන්
අද එනම් වාද කරලා අපිට පුළුවන් නේ
මේක සම්මත කරලා විවාදයක් දෙන්න.
ඒක ඉතින් විවාදයක් නෙමෙයි. ගරු ඇමතිතුමා.
අර කතා නැක මේ බිල් එකට කවුරුත් විරුද්ධ වෙන්න බෑ. මොකද මේක අපේ ඉන්ඩස්ට්‍රි වලට ඉතින් පස්සේ ඕන නම් අපිට විවාදයක් දෙන්න පුළුවන්. මේක අනුමත කරමු අපි විගහට මේ ගේන්න ඕන. ඔය. විල මොනා වුණත් මේ අපිට විගහට ඕනේ මේක. ඒකයි. මට ප්‍රශ්නයක් නැහැ බඩ මං කියන්නේ මේක දැන් එක වෙලයි කියලා මට කිව්වේ. ඒක මේක ගැන නෑ දැන් මේක හැම එක්කෙනාම ඉල්ලනවා හැම ට්‍රේඩ් චේම්බර් එකක් ඉල්ලනවා ඉන්ඩස්ට්‍රීස්ලා ඉල්ලනවා. ඉතින් ඒකයි මම කියන්නේ අපි දැන් අපුරු ගන්න. මට නෙමෙයි දැන් දැන් මේක එකඟ වෙලා නිසා තමයි අපි අද ගෙනාවේ මේ මඩ කිව්වේ පාටි ලීස්ල එක වෙලයි
කියලා. එදා එකඟ වුණා මට මතකයි එකඟ වෙච්ච කතාව මාත් දන්නවා. එදා එකඟ වුණා. එදා එකඟ වුණා ඒකයි මලක් තියෙන
පස්සේ ආපහු යන්නේ මොකටද? ඔව්. දැන් එකඟ වුණා නම් ආපහු යන්න මොකටද
ඒක? කවුරුත් ඒ වෙලාවේ විරුද්ධ වුණ නැහැ කවුරුත්. නැහැ ඒ වෙලාවේ කවුරු හරි විරුද්ධ වුණා නම් මේක ගේන්නේ නැහැ කවුරු
මත.
ඒ වෙලාවේ. ඒ පක්ෂ විරුද්ධ පක්ෂයේ කිසිම මන්ත්‍රණයක් ඒ වෙලාවේ ඉඳලා ආ කොහමද ඒක තමයි සබ ඒ කියන්නේ සාකච්ඡාවට ප්‍රථම ගිහිල්ලා තිබුණා.
අපි මේක පස්සේ මොනවාලා තියෙනවද කමෙන්ට් කරන්න බැරි.
ඒක මේක
නෑ මේ. අනවාරි පළවෙනි සතියේ අපි රැස් වෙන්නේ නැහැ නේ අපි
කතා කරන්නේ. දෙවෙනි සතිය තුන්වෙනි සතියේ රැස් වෙන්නේ ඉතින් සභාව තීරණය කරන්න මට පක්ෂ නායක රැස්වීමේදී මේක එකඟ වුණා. ඒක මම කියන්න ඕනේ. ඉතින් කොට්ලාස දෙයක් ඒ වෙලාවේ වුණ නැහැ මං හිතන්නේ.
නෑ එකඟ වෙලා තියෙන්නේ.
දිනේෂ් ගුණාලේ මැතිතුමත් කල්තියා ගියා මම හිතන්නේ ජනතා වික්ට පෙරමුණේ නියුත් මහත්මයාත් කල්තියා ගියා. ඒකයි උනේ. නමුත් ඉතින් මෙතෙන්ද අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට එහෙම කල් දාන්න පුළුවන්කමක් තියෙනවා නේද? ඒක මට බලපෑන ආණ්ඩුවේ තීරණයක්. ඔව්. සභානායකතුමා ඒක අද තීරණයක් කරමු නැත්නම් එහෙම කරන්න පුළුවන්
නේද නායක පක්ෂ නායකත්ව රැස්වීමේදී එකකට පොඩ්ඩක් ඉන්නකෝ ප්ලීස් පක්ෂ නායක තීන්දුව අනුව කටයුතු කරමු
ඔව් ඉතින් ඒක එක වෙච්ච බව මම දන්නවා ඉතින් ඒක හරි එහෙම නැත්නම් අවස්ථාවක් දෙන්න පුළුවන් ද විවාද කරන්න
we can give another date we can give another date for
මට ගුණාට පස්සේ මට අපව රිවර්ස් කරන්න බෑ පාටි ලීඩර් තිබිච්ච එක. ඒක හරි.
සර්.
ඔන්න නැති එක.
ඔව්.
ඉතින් ඒ බල ඔන්න නැති එක මම මොනවා ගන්නද? ඔව්. මට තියෙන එක මේ ආණ්ඩු පක්ෂේ වැඩක්. හැබැයි හැම එකම තීරණේ හැමම තීරණයක් පක්ෂ තීරණයක් ගත්තාම ඒ අනුව මේ කටයුතු
කරනවා. සර්. I have the minutes of the party leaders meeting December 11 2017. Anti-dumping and countervailing duties bill had been discussed. Dinesh Gunawada had been there. He had made comments. And I don't know, Honorable Bhima Ratnayake is also there. sir,
yeah.
I will read this. Honorable Bhima Ratnayake was of the view that if there is any issue in electing public officers who are engaged in field activities, best members. Yeah, but he was there. But he was there.
No.
You were there.
ඔබතුමා මේක ගන්නකොට ඉන්න නැති වෙන්නේ නැති ඒකයි පිළිගන්නු. නමුත් අර පක්ෂ නායක රැස්වීමේ තීරණයක් කරන යම් മന്ത്രി කෙනෙක් උන්නේ නැත්නම් ඒකට අපිට කරන්න අමාරු වෙනවා.
ගරු කතානායකතුමනි මා ඉතා පැහැදිලිව කිව්වා ජනතා විමුක්ති පෙරමුණෙත් දිනේෂ් කුමාර මැතිතුමත් මේ සහභාගි වෙලා තිබෙනවා කියලා. දෙසැම්බර් 7 එකට මමත් සහභාගි වෙලා තිබෙනවා. සහභාගි වෙලා තිබෙන්නේ පළාත් පාලන මැතිරණය සම්බන්ධව කෙරිච්ච කරුණට සම්බන්ධව. ඒක පැය ගාණක් ගියා. ඊට පස්සේ ඊට නතර කරාට පස්සේ තමයි ඔබතුමාලා මේක තියෙන්නේ. මම ඔබතුමට අභියෝග කරනවා සභානායකතුමාට. මේ ඇන්ටි ඩම්පින් ඇක්ට් එක බිල් එක ගැන කතා කරන වෙලාවේ ජනතා මිතුරුනේ මන්ත්‍රීවරයෙක් හිටියනම් ඒක මිනිස්සුලා පෙන්වන්න කියලා.
නෑ ඔබතුමාලා නොවෙන්න වෙන්න පුළුවන්. ඒක මාත්‍රි ගන්න.
ගරු කතානායකතුමනි අපි කතා කරන්නේ කොළ බලාගෙන නෙමෙයි. මම ඊටා වකිමෙන් කියන්නේ සත්භාවයෙන් ඉල්ලා සිටින්නේ මේ පනත ගැන අද විවාද කරලා ජනවාරි මාසෙට ගන්න කියලා කියන්නේ මේක විවාද කරන්න දෙයක් තියෙන නිසා. නැතුව තමුන්නාසලාට අපි වගකීම් විරිතව හැසිරෙන පක්ෂයක් නෙමෙයි. වචන දෙකක් අපේ නෑ. අපි පක්ෂනායකරසීමේදී අපි එකඟුණා නෑ එකඟුණා. අපි ඒක ඩබල් ගේම් කරන්නේ. මම ඒක කරුණා ගරුත්වෙන් ඉල්ලාසෙ ඉන්නේ. නිකන් බොරු කරන්න එපා මේ කොළ පෙන්නලා. අපි මේකට පක්ෂ වුන්නේ නෑ අද ගන්නවට.
හොඳයි ගරු බන්දුල ගුණවදන මැතිතුමා.
ගරු කතානායකතුමනි ඒකබද්ධ විපක්ෂයේ වෙනුවෙන් මේ පක්ෂනායක රැසීමට සහභාගි වෙන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා පමණයි. එතුමා දැන් ආපු වෙලාවේ ඉතා පැහැදිලිව කිව්වා මේ තීන්දුව ගන්න අවස්ථාවේදී
ඔය එතුමා කල් දෙක තමයි දැන්
ගියා
කියලා. තීන්දුව ගන්න අවස්ථාවේ දෙන්නේ නැහැ. ඒක මම පිළිගන්නවා. ඒක වෙන්න පුළුවන්.
එතුමා ඉඳලා නැහැ. ඉතින් ඒක නිසා ඒකට බැඳීමට යටත්
සාධාරණ නැහැ. ආණ්ඩුවේ වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ.
සාධාරණ නැහැ.
ඉතින් මට කරන්න පුළුවන් ඒක අද you have to take a decision. හැබැයි පක්ෂනායක රැසීමේ තීරණයක් ගත්තා දෙන්නේ කඩුවේ ඉන්නේ ඇති ඒක මම පිළිගන්නවා. You take a decision. ඕකේ. අද ඩිබේට් එක ගන්න වෝට් එක පස්සේ ගන්න. පුළුවන් නම් is better. ඔව් අද ඩිබේට් කළා. ඉතාව ඉදිරි අවස්ථාවේ තව අවස්ථාවක් දෙන්න කරනවා නම් හොඳයි. හා? ඔව් අදයි we can even meet extra day.
අපි විශ්තුංගෙන්ද ඡන්ද ගමු වෙනවා.
හොඳයි හොඳයි. විශ්තුංගෙන්ද අවස්ථාවක් දෙන්න පුළුවන්.
විවාද කරන්න.
හරිනේ. දාරු සමන්දින මැතිතුමා.
Given the right. Given the way this has been taken up at the party leaders meeting, I also think it's better. It's not taken up today. It can be taken up, but not decided.
Yeah,
not
yeah okay. That, that's fair enough.
So
yeah.
that before it's put to vote, the opposition has an opportunity of debating this properly.
Aye.
They waited for 11 years, waiting for one more month.
Yeah,
they won't
sure.
make much
it
of
a difference. It won't make one month soon, yeah. Ah, you continue to speak.
Thank you, sir. So therefore, sir, thank you for the opportunity given. I will restrict my observations to the appropriation amendment bill but not precisely on the bill that has been presented by the honorable minister today, which is actually an amendment to the appropriation act number 24 of 2006.
Now what are the bills we are postponing for the 23rd? Only anti-dumping. Was the other one anti-dumping and safeguard.
Right.
Others will vote today.
Yeah, yeah.
Yes, yes, yes.
Right, right. Okay.
Nalin. The precise bill is an amendment to the Appropriation Act of 2016. I wish to make certain observations with regard to the report that the Committee on Public Finance presented to this parliament on the last date of the the budget debate that is on the 9th. There are some serious issues that we have raised and that is relevant to the amendments that are proposed to appropriation bills during the course of the current year meaning the year in which that appropriation bill is effective. We have raised with regard to the process by which figures are presented to Parliament. This was raised last year as well, and in the last year's report we raised the issue that accurate figures were not there in the budget estimates that are presented, and that after the minister's speech, budget speech, those figures have to be necessarily amended. And therefore, when the parliament goes through the debate for one full month, the actual figures are not available, actual estimates are not available to members of parliament. We raised this issue last year and recommended that at least within a few days of the minister's speech, the actual figures be given to members of parliament, at least during the debate on the third reading. Unfortunately, this year too, those figures have not been presented to parliament. And the committee has also highlighted the fact that the committee disagreed with the various estimates that the Ministry of Finance projected last year, and using common sense estimations, the committee suggested certain changes. Now, this year, when the Ministry of Finance has given us the projected figure for 2017, that is the year that we looked at last during the last budget, most of the figures are much closer to what the Committee of Public Finance gave and not to the estimates as the Ministry of Finance gave. So we had a meeting with the Honorable Minister also present, and officials gave us various explanations, some of which are justified, some of which are not. But primarily, the problem seems to be the format in which the ministry functions. The formats, they have different formats in which these figures are dealt with, so that one is not comparable with the other. So each time you raise an issue, the answer that comes by is, no, this is in a different format. I wonder whether this is not something that has happened now, or even 10 years ago, this has been the way in which things have been done. And I wonder whether this was designed in such a way that nobody is able to compare figures, so that some figures are given at one point and another set of figures are given later in a different format, and there is no possibility of comparison. After 2 years of working through this, we have come to the realization that this formatting has to change if there is to be proper independent evaluation, and the task of the Public Finance Committee in presenting to Parliament within 4 days our observations on the accuracy of the estimates that are given. We were not able to do that this year also. We took more than a month to do that, exactly a month to do that, but that's another issue. But with the figures that are given to us in this particular format, even within a month, it is not possible. So it renders nugatory the effort of the Public Finance Committee to present these figures and make our own judgments for the benefit of members of parliament during the budget debate. Secondly, I wish to highlight another very important issue, which involves what we have said in our observations, budget integrity and discretionary budgeting. Section 6 of the Appropriation Bill allows what is placed under development activities of the national budget head to be used as a discretionary fund by the government with a very, very wide scope, regardless of the status purpose of the allocation. This allows for abuse of the budgeting process, which has consistently taken place in the past. This budget head, that is called the Department of National Budget, developmental activities it is called, has a misleading label. In presentation, it appears to be a commitment to national development activities, which would generally receive strong public approval. But in actual fact, this budget head has been designed precisely to avoid commitment as a fungible fund from which exigencies and contingencies can be met. So, sir, it is actually a contingency kind of fund, but it's given the title National Development Activities. So people look and see and think that so much money is being allocated for National Development Fund, but it is actually a discretionary fund that is kept to be used at the discretion of the minister. It is therefore ironic that under the current budgetary practices, all the budget proposals that are solemnly read out in the speech of the finance minister implying a serious commitment to the nation are twice misplaced within the budget. First, they are misplaced within this budget head, which is discretionary. So the minister says we are committed to doing this, the other, and all of that, but it goes into a budget head, which is a discretionary fund, implying that the commitment might easily be reversed. And second, within that budget head, they are misplaced within the subheading titled contingency, as if the government were treating the implementation of the minister's proposals as a matter of chance occurrence. So the minister makes a long speech and says we are committed to doing this, that, and the other. It first goes into a budget head that is discretionary, and then into a subhead that is titled contingencies. So how can that very important budget speech of the minister that goes to the country widely within minutes, and then the next day in all newspapers as the leading story to what the government is committing itself to, we find it is twice misplaced. Once it goes into contingency, and once it goes into a discretionary head, and then only as a contingency. So there is no real commitment to doing what the minister in his budget speech promises to the country. The committee, therefore, in the report believes that this is an unfortunate mistake in the budgeting procedure that should be rectified at the earliest. I'm glad the minister is present when I make these observations. The committee proposes that a new budget head be created with the title Proposals of the Finance Minister, rather than put it into Department of National Budget, which is a discretionary fund, and to put it into a contingency. But here, if you put it under a separate head saying these are the proposals of the finance minister, then those are identified, and at the end of the year, you can evaluate and see whether those solemn promises that the minister made on his feet while present in the budget, whether those have been implemented or not. In which, so the proposals of the finance minister in which the budget speech commitments can be embedded with the due recognition and seriousness that they deserve. The proposal by the committee is to treat the minister's commitments seriously in the budgetary process. And until then, the operational activities heading of the national budget head be considered as items placed in the head that are not discretionary. Until this change takes place, we suggest that these not be considered discretionary, but as firm commitments. In addition to the budget proposals, much of the government's welfare promises are placed in this section as well. So you place all the welfare promises into a discretionary head and as contingencies. Overall, this means that the allocations made here, which can range between 10 to 20% of the government's expenditure, can be utilized for very different purposes than those stated. This has previously been referred to as a slush fund that is concealed within Sri Lanka's budget. This discretionary process was only created in 2002 by an amendment to the Appropriations Act. And I wish to bring this serious concern. We understand that there are contingencies, and more contingencies occur when droughts happen, when floods happen, when landslides happen, when tsunamis happen. These natural disasters are also on the increase without any forewarning. But that can remain in the contingency fund, properly identified as the contingency fund. The minister's proposals, particularly the welfare proposals and even other developmental activities, should not go into a contingency fund and be allowed to be used at the discretion of the minister, but must be treated as a firm commitment and allocations made specifically for those. If the time between the appropriation bill being presented and the minister's speech is very short in our country, and this is one of the reasons why this is not possible to be done, and the budget process also concludes within a month. So that is why we have suggested that at least those be placed under a separate head created as the proposals of the finance minister, so that those can be properly identified and its implementation overseen. Thank you very much, sir.
Garu Kathanayakathumani, Rajya Ginum Pilibanda Adhikshana Karaka Sabhave Garu Sabhapati, Swandiran Mantrituma, Itama Vedagat, Karnu Rasiak, Garu Mudal Lametumagi, Avadanate Yumukala. Etuma, Swandiran Metuma, Alutta Dekima Clubamin Sitini. රාජ්‍ය අයවැය පිළිබඳ එතුමා පැහැදිලිව සඳහන් කළා රජයේ ආදායම් ඇස්තමේන්තු වියදම් ඇස්තමේන්තු අයවැය පරතර පියවීම රාජ්‍ය ණය පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම යනාදිය පිළිබඳ මේ නිලධාරීන් හා දේශපාලනඥයන් අතර තියෙන ගැටුම ප්‍රතිඵලයක් ලෙස මේ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියෙන් තියෙන මුදල් කළමනාකරණයේ මුදල් පිළිබඳ කටයුත්ත මේ සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා දේශපාලන කටයුත්ත බවට පරිවර්තනය වෙලා තියෙනවා. මං ගරු කරනවා අඩුම තරමේ වර්තමාන මුදල් අමාත්‍යවරයාට මේ පිළිබඳ ඇහුම්කන් දීලා මේ පවතින යථාර්ථයේ පිළිබඳ යම්කිසි ප්‍රායෝගික අවබෝධයක් ලබා ගන්නට තරම් නිහතමානී වීම සම්බන්ධයෙන් මම එතුමට ගරු කරනවා. නමුත් සුවන්දිරම් මන්ත්‍රීතුමාගේ මේ කමිටුවේ සමාජිකෙක් වශයෙන් මමත් මුලදී බොහොම උනන්දුවෙන් සහභාගී වුණා. 1989 ඉඳන් දිගටම මේ කටයුත්තට සක්‍රීය ලෙස දායක වෙලා තියෙන කෙනෙක් ලෙස මම කල්පනා කළා පසුව ඒ කාලය තුල මගේ වෙන වැඩක් කර ගැනීම සාපේක්ෂව වඩා රටට හොඳයි කියන චේතනාව යටතේ ඉතාම අඩුවෙන් තමයි මම මේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ හා මේ සුවන්දිරම් මැතිතුමාගේ කමිටුවට සහභාගී වෙන්නේ. එතුමටත් හොයාගන්න බැරි වුණා. ඒ කමිටුවටත් හොයාගන්න බැරි වුණා. 2006 පසුගිය වර්ෂයේ අයවැය ලේකනේ ඇතිවෙච්ච ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ ගරු සභාවට කියලා සම්මත කරගෙන තෙවැනි වර කියෝලා සම්මත කරගත්ත මුදලින් රුපියල් බිලියන 792ක් වියදම් කරේ නැහැ. රාජ්‍ය අයවැය ලේකණෙන් පයෙන් එකක් 120ක් වියදමක් බවට පත් නොවුන ඉතිහාසයේ ප්‍රථම අයවැය ලේකණේ එක. ඒ පිළිබඳ හොයන්න බෑ. මම මේ පිළිබඳ එක කරුණක් විතරක් සඳහන් කරනවා. ඔය අධීක්ෂණ කාරක සභාවේ සඳහන් නොවුන රජයේ විගණකාධිපතිතුමාගෙන් මං ඉල්ලලා ලබාගත්තු තොරතුරක් අනුව දීලා තියෙන පිළිතුර. 2016 වර්ෂයේ රුපියල් බිලියන 121.3ක් ලෙස වැය ශීර්ෂ අංක 1407 යටතේ දක්වා ඇති පුනරාවර්තන වියදම ප්‍රතිපාදනය නාමිකාගයක් පමණි. මෙවැනි ප්‍රතිපාදනයක් අදාළ අමාත්‍යාංශයේ විසින් ඉල්ලුම් කර නොතිබුණ අතර 2016 වර්ෂය තුල එම ප්‍රතිපාදනයෙන් කිසිදු මුදලක් වැය කර නොතිබුණි. රුපියල් බිලියන ගරු කතානායකතුමනි 121.3. තවද ඊත ප්‍රතිපාදනයේ පිළිබඳ කටයුතු කළ යුතු ආකාරයේ පිළිබඳ උපදෙසිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එවා ඇති ලිපියකට ඇමුණුම 4 පිරිතුරු ලෙස මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් යවන ලද ලිපියේ ඇමුණුම 5 2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවේ ඇතුළත් කර හැකි ප්‍රතිපාදනයන් නාමිකාගයක් ලෙස දක්වා ඇති නිසා ප්‍රතිපාදන නිදාස් කිරීමක් සිදු නොවනෙහින් එය වියදමක් ලෙස ගිණුම්ගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැත යනුවෙන් සඳහන් කර තිබුණි. භාණ්ඩාගාර අවසන් පරිගණක මුද්‍රිත සටහන් ටේබල් 33 අනුව 2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව මගින් වෙන්කරන ලද සමස්ත ප්‍රතිපාදන හා සත්‍ය වියදම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 216ට අදාළව පාත සඳහන් පරිදි වේ. වියදම එකතු 198.5 බිලියන, සත්‍ය වියදම බිලියන 60යි, ප්‍රතිපාදන ඉතිරිවීම බිලියන 138යි, ඉතිරිවීම මුළු ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස 69.3යි. හැබැයි ඒක මේ පිළිබඳ මේ අර පරණ බෝතලේ පරණ නිලධාරීන් ටිකම තියාගෙන මේ කමිටුවේ සභාපතිතුමයි සාමාජිකයෝ මොනව හැව්වත් අවසානයේ මොකක් හරි වචන ටිකක් කියන ඉවරලා ඒ අවස්ථාවෙන් බේරිලා යන සිද්ධිය තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කල්පනා කරා ඊට මීට හොඳයි මේ ගැන අඩුගානේ විශ්වවිද්‍යාලවල හා විෂයානුබද්ධව හදාරන අයටවත් ඉගෙන ගන්නට අයවැය යෝජනා මිත්‍යාවසා යථාර්ථයේ කියලා එක් එක් වැය ශීර්ෂයා යෝජනාව පිළිබඳ මුද්‍රිත පොතක් අර ඩුගේකොට සරසවි පොස්සාප්පුවේ තියෙන අරන් කියෝ ගත්තාම මේ විශාල කාලයක් ඉතුරු වෙනවා කොහොමද අයවැයේ කරපු පාර්ලිමේන්තුව නොමග යැවීම කොච්චරක්ද කියන ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ ගරු සභාව මේ ගරු සභාවේ ඉන්න මන්ත්‍රීවරු 225 ඇමතිවරු අමාත්‍යාංශ මොනතරම් විදියට දැන් රටේ මුදල් ගැවෙසෙන්නේ නැහැ මිනිස්සු අතේ කියන ප්‍රශ්නේ ගත්තොත් බිලියන 792ක් රජයේ වියදම තමයි ජනතාවගේ ආදායම. රජයේ සේවකයන්ට පඩි ගෙවනකොට ඒ රජයේ වියදම වැටු බිල ඒක තමයි සේවකයන්ගේ ආදායම. ඒක තමයි සමස්ත ආර්ථිකය වියදම් කරන්නේ. ඒක තමයි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක සමහර ඉල්ලුම ඇති වෙන්නේ. එතකොට මේ මුදල සංවර්ධන ව්‍යාපෘති සඳහා වියදම් කළොත් කොන්ත්‍රාත්කරුවෙකුට ලැබෙයි. වැලිගොඩ දාන මිනිස්සුන්ට ගඩොල් කපන කෙනාට එහෙම නැත්නම් වඩු බාසුණයට මේසම් බාසුණයට කම්කරුවන්ට වැඩ කරන අයට මේ රජයේ ගමට යන මුදල් ප්‍රමාණය තමයි මේ ජනතාවගේ ආදායම. ඒ ලැබෙන ආදායම තමයි ඔවුන් වැය කළ හැකි ආදායම ලෙස භාණ්ඩා සේවා මිලදී ගැනීම සඳහා වෙළඳපොලේ වියදම් කරන්නේ. අද ඒ වියදමට සරිලන ආදායමක් ගලා නොයන්නේ ප්‍රධාන වියදම් කරුවන රාජ්‍ය අයවැය ලේකණේ මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය දේශපාලනීකරණය වෙලා ඒ දේශපාලන අධිපතිත්වයේ යටතේ කියන දේ කරන්න දැනුම් තේරුම් සහිත නිලධාරීන්ට සිද්ධ වීමේ පාප කර්මය තමයි අද අපි මේ ගෙවන්නේ.
ගරු මන්ත්‍රීතුමා විනාඩි කීයක් තව අවශ්‍යද?
මම විනාඩි 30යි ගරු කතානායක.
30යි? නැහැ 30ක්. 30යි 10යි.
හරි.
විනාඩි 10යි. දැන් ඔබතුමා විනාඩි 8ක් අරන් තියෙනවා.
මට තව විනාඩි 20ක් දෙන්න මේ.
නැහැ විනාඩි කාටවත් අද විනාඩි 10න් ඉහළ දෙවෙන්නේ නැහැද?
හා ඒකේ ඔව්. එහෙනම් තව විනාඩි 10ක් දෙන්න මේක.
විනාඩි තව විනාඩි 5ක් දෙන්න ඉවර කරන්න.
මේ ප්‍රධාන කරුණ විතරක්.
හොඳයි විනාඩි 5.
දැන් මේ අයවැලේකන අවසානයේ මතුවලා තියෙන
රාජ්‍යන අලි කෝ කිවර කරලා පටන් ගන්න තියෙන වෙස් සභාව බොමුතුදියෝ
සර් විනාඩි කීයක්ද දෙන්නේ?
දෙන්නම් පහක්. පහක් තව පහක්.
විනාඩි පහක්. මේ ප්‍රධාන කරුණු දෙක තුන අද මේ මුළු ලෝකෙම මූල්‍ය වෙළඳපොළ තුල දෙවන්ත අර්බුදයක් තමුන්වහන්සේලා නිර්මාණය කරලා තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා මේ ගරු සභාවේදී ප්‍රකාශ කිරීම රජයේ නිල හා නිල නොවන පුවත්පත මෙසේ වාර්තා කරලා තියෙනවා. කවද වාර්තා කරලා තියෙන්නේ? පසුගිය රජයේ රාසිගත ණය අගමැති හෙළි කරයි. ගිය ආණ්ඩුවේ සිදුවීම් වලට විදේශිකයන් තවමත් මුදල් ඉල්ලනවා. ගරු කතානායකතුමනි, මේ තියන්නේ ලංකා ආණ්ඩුව. ලංකා ආණ්ඩුව ණය අරන් තියෙනවා හංගලා. රාසිගත ණය තියෙනවා. ඒ ණය අපි හංගලා තියෙනවා. ලෝකයේ අගමැතිතුමා යනකොට විදේශ රටවල් එතුමගෙන් මේ සල්ලි ඉල්ලනවා. මේක ලංකාවේ ප්‍රතිරූපයට ලංකා ආණ්ඩුවක තියෙන ලංකා ආණ්ඩුව ණය අරන් ඒක කියන්නේ නැත්නම් අපිට තවදුරටත් කවුරු හරි ණය දෙයිද? ආධාර දෙයිද? මේ ප්‍රකාශය වහාම නිවැරදි කිරීමේ කාර්යය කළේ නැත්නම් අපිට අපි හොරට ණය හංගලා ගිනුම්ගත කරන්නේ නැතුව ගන්නවා කියන රටක් සිම්බාබ්වේ වගේ රටකවත් කෙරෙන්නේ නැති තත්ත්වයක් මේ වෙලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි කරුණ 2018 සිට බැඳුම් කර වංචා සොයනවා 14 දක්වා. ඒක බොහොම හොඳයි. අත්නෝමසික තීන්දුව තීරණ වලට බැඳුම් කර නිකුත් කළා තියෙනවා. ඒ පිරමීඩ වංචාවකට සමානයි. තමන්ට කැමති ප්‍රාථමික ගැනුම් කරුවන්ට බැඳුම් කර ලබා දීම දිගින් දිගටම සිදු වෙලා අගමැති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය රජයේ පුවත්පත්වල ප්‍රධාන පුවත. එතකොට මේ 2008 ඉඳන් 14ට රජයේ බැංකුකරු රජයේ මූල්‍ය නියෝජිතයා උපදේශකයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව හොරට බැඳුම් කර නිකුත් කළා තියෙනවා නම් මේවා විදේශිකයොත් මුදල් දාලා තියෙනවා. හෙට දවසේ ඉඳන් මේ මුදල් විදේශිකව ආපහු වරන් යන්න පෙළඹෙනවා. මොකද මේ හොරට ගත්තේ ඒවනම් ඒවා විකුණලා දාලා අවුරුදු 30ට 20ට 10ට නිකුත් කරලා තියෙන බැඳුම් කර, ලෝකෙ පුරාම ගණදෙනු වෙන බැඳුම් කර. අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී කියනවා මේ බැඳුම් කර හොරකම හැමදාම සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට මේක හොර රටක් ලෙස තමයි ලෝකෙට ලේබල් වෙන්නේ. එතකොට අපි කොහොමද රටක මේ ලංකා ආණ්ඩුව කාගේ ආණ්ඩු තිබුණත් කිසිම දවසක සතයක්වත් ගෙවීම පැහැරපු නැති රටක් විදියට කීර්තිමත් ඉතිහාසයක් දිනා තියෙන රටක අනුමත කරපු නැති ණය තියෙනවා. රජයේ විගණකාධිපතිතුමා කියනවා මේ රටේට දරන්න පුළුවන් ණය සීමාව ධනදේශීය නිෂ්පාදනයෙන් 80%, ඒක දැන් පැනලා 83.3%ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන උල්ලංඝනය වෙලා තියෙනවා. මේක දැවැන්ත අර්බුදයක්. විදේශිකයෙක් මුදල් නෝට්ටුවට අස්සම් කරලා තියෙනවා. විදේශිකයා කියනවා මේ රටේ පුරවැසියෙක් නෙමෙයි මං සාක්ෂි දෙන්නවත් බැඳිලා නැහැ කියලා. රටේ සමස්ත මුදල් ක්‍රමයේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වසනීයභාවය සම්පූර්ණයෙන් කඩාවැටලා ඉවර වෙනවා. ඒ නිසා අපි ඔබතුමාට ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි දෙනවා අස්සම් කරලා ඉවිල්ලා ලියවිල්ලක් පක්ෂ නායකයන්ගෙන් මේ පිළිබඳ පමණක් හංගපු ණය තියෙනවද? ඒ හංගපු ණය ප්‍රමාණය කොච්චරද? ලංකා ආණ්ඩුව මෙහෙම හොරකම් කළා ණය අරන් තියෙනවද? ඊට පස්සේ ලංකා ආණ්ඩුව මීට ඉස්සෙල්ලා මහා බැංකුව රජේ වෙනුවෙන් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනකොට හැමදාම මහා බැංකුව හොරකමක් කළා තියෙනවද? මේ හොරකම් කරපු උපකරණවල ජනතාව දේශීය විදේශීය ආයෝජනය කළා තියෙන එක හරිද වැරදිද? ඊළඟට මේ රජේ විගණකාධිපති දරන්න බැරි ණයක් තියෙනවා කියන එක හරිද කියන එක පිළිබඳ මේ මුළු පාර්ලිමේන්තුව රැස් වෙලා මේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගෙන් තේරීම්කාරක සභාව පත් කළ මාස 3කින් හරි මේ රටේ ප්‍රතිරූපයට ඇති වෙලා තියෙන බලපෑම නිවැරදි කිරීම සඳහා සක්‍රීය ලෙස දායක වෙන්න කියන ආයතනයේ රට වෙනුවෙන් කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.